సమంతా చక్కవాలేసు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం దమ్మ శవనకాలు అయం బదంత దమ్మ శవనకాలు అయం బదంత దమ్మ శవనకాలు అయం బదంత నమో తస్ భగవతు అరహతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అరహతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అరహతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా. సుపిన్వత్ని, అద మీ దేశనావట దాయకత్వేకిన కటయుతు కరాన్ని ఓకందర వానగురు మావతే పదించి చిత్ర గుణవర్ధన మహాత్మ్య అసూహతరవన జన్మదినే వెనువెన్ ఎతుమియ పిన్నతున్ సంబంధ కరగన దరువాణికతు కరగన మీ దేశనావట దాయకత్వేగిన కటయుతు కరను. చిత్ర గుణవర్ధన మహాత్మ్య అతులు పిన్నతున్ సీలు దినాటమ మీ దేశనామే కుసల్ జీవితావబోధే పినిస ఉపకార వేవా కిలపి ప్రార్థనా కరను. దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలయ. పిన్నత్ని, మీ జీవితావబోధయ కేనిక నెతి ఉనామ తమై జీవితం ఫలాయండ హితేని జీవితే అతహరిండ హితేని జీవితే ఇప్పావెన్ని జీవితావబోధే నెతి ఉనాం. జీవితావబోధయక్ తేని కెనికుడు కవదావత్ జీవిత ఇప్పావెన్నే జీవితగిన కలకిరిన్నే తగులు హితను అనేది మీ బుద్ధ శాసని కలకిరీమ గెనుగాననో కీరా కలకిరీమట బుద్ధ శాసని పావిచ్చికరణ వచనీతమై నిబ్బేదిక కీనిక నిబ్బిదా కీలా జ్ఞానేకుత్తేనో నిబ్బిదాను పస్సి జ్ఞానే కీలా ఏ జ్ఞాని యా కలకిరినో హెబై యా కవదావత్ జీవితే గిన కలకిరిన్నే కలకిరీమకిన్ని దుఃఖ గెన జీవితే గెన అపి కలకిరిన్నే అపి జీవితేట ఎకతు వినో బుద్ధ శాసన జీవితే ఎకతు వినే కైకరా దెన్ సమహారాయ ఇన్నో ఆ జీవితం పలాయనో ఇక్కడ ఇతనో వెడన్నే ఎక్కువ మ్యారెండోను ఎక్కువ మనోహరి కరగాండోను ఉగత్తునత్ ఏమ దానినో అయి జీవితావబోధే వినే కట్ని తెల్లోకే ఉగత్తు ఇన్నో పౌగా లంకావమి కీదిని సీది వినసాగత్తది మీ విధాయక శ్రేణి రెకియా కరుపు అయి దానుమ నెద్ బుద్ధి హీన వెళ్ళాదనే జీవితావబోధేనే జీవితావబోధే నెతున్న దారి పౌకాలి మహత్య కవి దెక్క తమన్కి బలనహర కపాగత్త అయి హొంద బుద్ధిమత్ దనుమా తీయనో జీవితే అద్దెకి పరిచయ తీయనో జీవితావబోధి అహిమి వెళ మీ జీవితావబోధి తులిన్ తమాయి కెనిక్ దుఃఖ ఇవరకరాన్ని ఎతడ జీవిత యక్యాన్ని పలాయాన్నోని కాని మీద సమహారాయ పలాయను సమహారాయను అలు జీవితే కోయను ఎలాగో అలుత్ ఎక్క కోయను నమ్మద్ మీక మనుష్యకుడు అత అలుత్ జీవితం కంబిలనే పరణికము తమాయి అల బలన్ వెడిహిటి అంగిం హరి వాయువురు దాయిగిం హరి వా జీవితే హోయాగన గేయాట హంబ ఉనాది కేల అలుత్ జీవితే కీలగా కాంబేనే ఇక బెరిమ ఉనామ మినిస్సు కరాన్ని మరణిన్ మతుహరి అలుత్ జీవితం ఎక్కువైన బుద్ధ శాసన ఇకటత్ ఎక్కుతున్నాయని అభిహితను అనేది మీ దివ్యలోక అరోమయోగానే బుద్ధ శాసన ఇక్కడ తెచ్చరికతూనే ఇది బుద్ధురజాన్వాస మౌలిక దేశనావల దివదాల మేము మహనిని మమ భవయ మొహతక్వత్వరణనాకరన్నే భవయ మమ మొహతక్వత్వరణనాకరన్నే ఇది ఏమ భవయ మొహతక్వత్వరణనాకరన్నే మహనిని మమ కేల వాళ్ళ హితను అది దివ్యలోకిట పారక్కదాయి కేల బుద్ధురజాన్వాస නාසි කියන්නේ මහණෙනි මොහොතක්වත් භවය වරණන. එක ස්වානස නමක් හිතුවා, ඒ ස්වානස අනාගාමි වුණා. ඕරම් භාගිය සංයෝජන ඔක්කොම අයින් වුණාම තමයි කෙනෙක් අනාගාමි ඵලයට පාත් වෙන්නේ. ඒ අනාගාමි වුණ ස්වාමීන් වහන්සේට හිතිලා තියෙනවා, දැන් මං අනාගාමීනි, ඒ නිසා මට යම් ස්ථාවරත්වයක් තියෙනවා. ඇයි? කාම ධාතුව සම්පූර්ණයෙන් වැටිලා තියෙන්නේ. කාම ධාතුව කියන එක ඇතුලේ ක්‍රියාත්මකනේ. මේ කාම ධාතුව නිසා තමයි කාම භූමියට එන්නේ. මේ අපි ඉන්නේ කාම ලෝකෙනේ. ඒ කාම ලෝකේ ආවේනික தත්ත්වය තමයි කැමැත්ත. සිතේ කැමැත්ත හට ගන්නවා. සිතේ කැමැත්ත හට ගන්න නැති සත්ව කොටස ඕන තරම් ඉන්නවා. අපේ අපි ඉන්න භූමියේ ස්වභාවය තමයි සිතේ කැමැත්ත හටගන්නේ. එතකොට මේ කැමැත්ත හටගන්න දැන් සමහරට කැමැත්ත හටගන්න එක අවබෝධයට පත් උනත් එයාගේ ජීවිතය ඇතුලේ මේ කෙලෙස් නඩත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ කෙනාගේ ජීවිතය ඇතුලේ වැටහීම් තියනවා. දැන් උදාහරණයක් විදිහට රස වැටහෙනවා. දේ ස්වභාවයෙන්ම කිරලා මැනලා බලන්න පුළුවන් නේ. දැන් මොනවා හරි කෑමක් දියට හැදුවාම ඒකට ස්වභාවයෙන්ම අකමැත්තක් එනවනේ. මොනවා හරි කෑමක් රසට හැදුවාම ඒකට නිකන් අවමනාවෙන් සැලසුම් සහගතව නිකන් එනවනේ කැමැත්ත. ඒ කාම භූමිය හැටි. ඒකට වායසට ගියත් ඒක එනවා. ඉතින් මේ භූමිය හැටි ඒක. ඒකට අපි ආය අමුතුවෙන් ඒක නැති කරන්න යන්නේ නැහැ. දැන් කටුක සද්දයක් ඇහෙනකොට ඒකට අකමැත්තක් එනවනේ ඇතුලේ. දැන් බුදුරජාණන් වහන්සේට කටුක පහසක් ලැබෙනකොට ඒකෙන් බුදුරජාණන් වහන්සේ ඉවත් වෙලා තියෙනවා. ඒකෙන් එක දැනෙනවනේ. කටුක පහසක් දැනෙනකොට උන්වහන්සේ එතනින් ඉවත් වෙලා තියෙනවා. ඒ කාම භූමියේ හැටි. ඒ කියන්නේ අරහත්ත්වයටපත් උනත් ඒ ගතිය දැනෙනවා. හැබැයි අර කෙලෙස් ටික නඩත්තු වෙන්නේ නැහැ. එච්චරයි වෙන්නේ. එයාගේ ජීවිතය ඇතුලේ කෙලෙස් නඩත්තු වෙන්නේ නැහැ. දැන් ඒ එක හාන්දුරු කෙනෙකුට හිතුණා, මම දැන් අනාගාමීනේ. කාමච්ඡන්දේ නැහැ. ඕලාරික විදියට. දැන් සෝවාන් වෙනකොට අරහත්ත්වයට පත් වෙනකොට සක්කාය දිට්ඨිය ස්කන්ධ පිළිබඳ මමත්වේ නැහැ. විචිකිච්ඡාව සැකේ නැහැ. දැන් අපේ ජීවිතවල සැකේ තිනවනේ හැම වෙලාවෙම. ඕව හරියයිද දන්නේ නැහැ. ඔය මොනවා කිව්වත් ඉතින් ඕකෙන් පුළුවන් ද දුක ඉවර කරගන්න වගේ සැක එනවා හිතේ. ඒත් හොවන්නෙලා නැති නිසා. පෙර භවයේ ගැන සැකේනවා. මේ බණ අහගෙන ඉන්න අයට පවා පසු භවයේ ගැන සැකෙන්නේ නැද්ද ඔයාලට එනවා? නෑ. ඉතින් ඔය මොනවාකවත් උපදින් නැද්ද දන්නේ නැහැනේ. වගේ එකක් හිටි ගමන් හිතෙනවා. මතු භවය ගැන සැකේ. මේ භවය ගැන සැකේනවා. කොමික දෙවියෝවත් හැදුවාද දන්නේ නැහැ වගේවා එනවනේ එක එක විදියට. පටිච්ච සමුප්පාදය ගැන සැකේනවා. මාර්ගය ගැන සැකේනවා. ප්‍රතිපත්ති ගැන සැකේනවා. සැකේනවා. ඒ සෝවාන් වෙලා නැති නිසා. ඒක ධර්මතාවයක් විදිහට සෝවාන් නොවිච්චකම ඇතුලේ ධර්මතාවයක් විදිහට ওই පින තුනලා එක දකින්න. සීලබ්බත පරාමාස නැහැ. දැන් සෝතාපන්න වුණාට පස්සේ සීලබ්බත පරාමාස නැහැ. ඇත්තට මෙයා සුගතියේ යන්න බලාන සිල්වත් රකින්නේ නැහැ. සෝවාන් වුණාම අන්න සෝවා සුගතියේ යන්න බලාන සිල් රකින්න එකත් නිවන් මඟේදී සීලබ්බත පරාමාසයක් ඒක. සුගතිය යන්න කියලා හිතාන කවුරු හරි කෙනෙක් සිල් රකින්නවනම් අනේ මේ සිල් රැක්කාම දුගතියට වැටෙන්නේ නැල්ලු කියලා හිතාගෙන කවුරු හරි කෙනෙක් සිල් රකින්නවනම් ඒ සිල් රකින්න එක සීලබ්බත පරාමාසයක් නිවන් මඟට අදාළව. මේක එක එක තැන් වලට අදාළව කතා කරන්න පුළුවන් නේ. සීලබ්බත පරාමාස නෑ. සෝවාන් වුණාට පස්සේ හරි ස්වෛරී චින්තනයක් ඉන්නේ. ස්වාධීනයි චින්තනේ. හරිම ස්වාධීනයි. කොච්චර ස්වාධීනයිද කියනවනම් ඒ ස්වාධීන චින්තනයක් ආවට පස්සේ ස්වෛරී චින්තනයක් ආවට පස්සේ යා කිසි දෙයක් මත යපින්නේ ලෝකය මා උදෙසායි කියලා එන්නේ ඇතිතුවිලි මම ලෝකය උදෙසායි කියලා එන්නේ අවස්ථාවට එකතු වෙනවා පමණයි දැන් ඔබට හිතෙනව නේද මම ලෝකය උදෙසා කියලා මේ මම්මගේ දරුවගේ යුතුයකම් ඒ මේකක් ඉන්නේ ඒකෙන් කියවෙන යුතුයකම් වගකීම අතෑරෙනවා කියලා නෙමෙයි එයා අවස්ථාවට එකතු වෙනවා එච්චරයි අවස්ථාවට එකතුනම අතිශයින්ම සාර්ථකයි මේ අවස්ථාවේ කරන්න පුළුවන් හොඳම දේට තමයි ආ එකතු වෙන්නේ ලෝකේ මා උදෙසායි මම ලෝකේ උදෙසායි කියන දෙපැත්තට බලන චින්තනේ නැහැ ලෝකය මා උදෙසායි කියලා බලනකොට ලෝකේ නඩත්තු කරන්න හිතෙනවා මම ලෝකේ උදෙසායි කියලා බලනකොට මේ ලෝකයේ වෙනුවෙන් Tamanගේ කෘත්‍ය ලෝකයේ වෙනුවෙන් Tamanට දහඩි හැලන්න වෙනවා ඔය දෙකම නැහැ භික්ෂුවකට නැහැනේ ඔය දෙකම හොඳට බලන්නකෝ භික්ෂුවක් හිතන්නේ ලෝකයේ උදෙසා මම කියලා එහෙම හිතන්නේ ලෝකයේ උදෙසා මම කියලා හිතන්නේ ඒ නිසා අපි නම් ওই පාන්සකූල ආරෝමයට වැඩි යන්නේ ඒ වාහන අරක නැහැ. කොච්චර හිතවත් කෙනෙක්ගේ අහිමිවීමක් වුණත් ඉතින් එදාට හොඳට කුසලයක් කරලා සිහි කරනවා. අනේ මේ අහවලා වෙනුවෙන් මේ පින අනුමෝදන් වේවා කියලා. මම සෑහෙන කාලයක් මම වැඩිය ගිහින් නැහැ. අකාරුණික කමකට නෙවෙයි. කෙනෙක් අමනාප වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අමනාප වෙන එක යාගේ වැඩන්නේ. අමනාප වෙන එක යාගේ වැඩක්. ඒක උදෙසා ක්‍රියාත්මක වෙන විදිහ මගේ වැඩන්නේ. ඉතින් මා ලෝකේ උදෙසායි කියලා හිතුවට පස්සේ තමයි අනේ අමනාප වෙයි. හරි නෑ ගියේ නැත්තම්. එහෙම හිතෙන්නේ. මම මා උදෙසායි ලෝකයේ කියලා හිතුවට පස්සේ හිතනවා ඔයාලා මට දන් දෙන්න ඕන. ඔය පින්තුන්ලා මට සිවුරු පිරිකරගෙනත් දෙන්න ඕන කියලා හිතෙනවා. අපිට ওই දෙකම නෑ. දැන් මේ බණ කියන්නේ ඔයාලා ගෙන ආපු පිරිකරගෙන හොයලා නෙමෙයි. අනික ඔය පින්නතුල්ලා මා දැකලා නැහනේ සෑහෙන කවදාවත් මම දැකලා නැහනේ. ඒ ඔය පින්නතුල්ලා දැකලා ඇති. මම දැකලා නැහනේ. ඒ නිසා ඉතින් මේ ගොඩාක් අයනවනේ. ඉතින් මේ මව්වරු එහෙම අපිව බණ අහන්න ආපු අය වෙන්න ඇති. නමුත් මට මෙහෙම ඕගොල්ලන්ගේ සංසිද්ධිත් එක්ක මට මතක නැහනේ. එතකොට මේ හමුවීම මාට ඉතාම නැවුම් ප්‍රබෝධමත් හමුවීම. තොර මේ බනාතර මාට ආය හමුවීම ගැන අදහසක් නෑ. එනිසතම මම නිදහසේ කත්න කර මේකට පැහැදුනත් එකයි නැතත් එකයි වැඩුවත් එකයි නැතත් එකයි පුරුදු කරත් එකයි න. ඉතින් බුදුරජාණන්සේගේ ක්‍රමයක තමයි. ඒ කියන්නේ ඔයාලා හුරුවෙන්ඩ ලෝකය මා උදෙසායි මම ලෝකය උදෙසායි කියලා බලන චින්තනය කඩලා දාන්න. ලෝකයේ උදෙසා තමයි මම කියලා බැලුවට පස්සේ තමයි මේ මහ පොළොවත් එක්ක හැප්පෙන්න හිතනවා. ඇයි ලෝකයේ වෙනුවෙන්නේ මම? පින්වත්නි කවදාවත් ඒක කරන්න එපා. ලෝකය මා උදෙසායි කියලා හිතන්නත් එපා. එතකොට ඔයාලා බලාපොරොත්තු වෙනවා යුතුයකම් කියලා ටිකක් එළියෙන්. වගකීම් ටිකක් එළියෙන්. සාධාරණයේ එළියෙන් බලාපොරොත්තු. කොහෙද එළියේ සාධාරණයක් තියෙන්නේ? මට කියන්න ලෝකේ කොහේ හරි සාධාරණ තැනක් හම්බෙලා තියෙනවනේ. එහෙම කොහෙවත් නැහැ. ලෝකෙම සාධාරණී කියලා එකක් නැහැ. ලෝකෙ මමත්වයේ මත ගොඩ නැගුණු සිතුවිලි තමයි නඩත්තු කරන්නේ. ලෝකෙම සාධාරණී කියලා කියන්නේ මානව හිමිකම් ප්‍රඥප්ති කියලා තිබ්බට කොහෙද තියෙන්නේ මට කියන්න? මානව හිමිකම් ප්‍රඥප්තියන් තියෙනවනේ අපි සම්මත කරගත්ත. නේ ලෝකෙේ මානව වර්ගයාට සමාන අයිතිවාසිකම් ලෝකෙ කොහෙවත් නැහැ. කොහෙද තියෙන්නේ? කිසිම තැනක නැහැ. සමානාත්මතාවය කොහෙද තියෙන්නේ? ලෝකෙ කිසි තැනක නැහැ. එහෙමනම් දියුණු රටවල් වල දරිද්‍රතාවයෙන් යුක්ත මිනිස්සු ඉන්න බෑ. මානව හිමිකම් ප්‍රඥප්තියන් හදපු රටවල් දිහා බලන්න ගිහින් යාචකයෝ නැද්ද කියලා. මානව අයිතිවාසිකම් කියලා කොටසක් මේ ලෝකෙ බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ හැම වෙලාවකම උපෙක්ඛා සහගත මැදහත් සිතින් වාසය කිරීම. ඉතාම වැදගත්ය. ඒක හරි වටිනා එක. එතකොට අර ස්වාමිනාංශේ නමක් අනාගාමි වෙලා ඒ සක්කාය දිට්ඨි නැ විචිකිච්ඡාව නැ සීලබ්බත පරාමාස නැ. ඒ සීලබ්බත පරාමාස නැතුන හරි ස්වෛරි. එයාගේ හරි ස්වාධීන. ඒ කියන්නේ එයා කොච්චර ස්වාධීනද කියනවා. එයා නැකතක් පස්සේවත් යන්නේ නැහැ. දේවාලයක් පස්සේවත් යන්නේ නැහැ. සෙනසුරු ඒ රාෂ්ටක අරමුණ කතා නැහැ එයාට. එයා හිතන්නේ හොඳම සුබ මුහූර්තය මේ උදා වී තිබෙන බව. සුබ හොඳම සුබ නැකත මේලඹිලා තියෙන අවස්ථාව. ඇයි? ඒ කියන්නේ කොච්චර සුබ නැකතක්ද කියලා බලන්න. මැරෙන්න හේතු දහසකුත් තියෙදි මේ වෙලාවෙත් හෘද සාක්ෂි වැඩ කරනවා. ඔයාලගේ ඇඟ දිහාම බලන්නකො. කැඩෙන බිඳෙන වැටෙන කමට අදාළ අභ්‍යන්තරික කොයිතරම් රිදුම් දී කොයිතරම් අවසහනකාරී බවක් කොයිතරම් අභ්‍යන්තරික බෝනෝන රෝගවලින් පෙළෙන කමක් තියෙනද උන්ට හෘද සාක්ෂිය හෘද ස්පන්දනි දැනුත් වැඩ කරනවා. මේ වෙලාවෙත් ඉන්ද්‍රිය අධ්‍යක්ීමට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේක සුබ මොහොතක් නෙමෙයිද? මේ වෙලාවෙත් මේ ඇස්පේන එක කන් ඇහෙන එක මේ ඔගොල්ලොම බලන්නකො මැරෙන්න හේතු කොච්චර තියෙනවද කියලා ඔයාලගේ ඇඟීම. මේ ගත බිඳෙන්න හේතු දහසකුත් තියෙද්දී මේ වෙලාවෙත් හෘද ස්පන්දනේ වැඩ කරන එක, මේ වෙලාවේ රූප පේන ශබ්ද ඇහෙන ගඳ සුවඳ දැනෙන රස පහස දැනෙන ලෝකයත් එක්ක එකතු වෙන්න පුළුවන් මට්ටමට ආයතනික ක්‍රියාත්මක වීම කියන්නේ සුබ මොහොතක් නෙමෙයි. ඒ නිසා හැම වෙලාවකම සුබ මුහුර්තිය මේ මොහොතේ උදා වී ඇති බව විතරයි සෝවාන් වෙච්ච කෙනෙක් කල්පනා කරන්නේ. කාමරාග පටිග දෙකම නැති වෙනවා අනාගාමී වෙනකොට. කාමරාගයක් නැහැ, පටිගයක් නැහැ. දෝමනස්ස සහගතකමක් සිත තුළ එන්නෙම නැහැ. ඉතින් මෙහෙම හිටිය මේ ස්වාමීන් වහන්සේට ඒතොන් එහෙම වුණා කියලා අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව කියලා එකක් ඇතුළේ තියෙනවා. එයානුට හිතුණා දැන් ඉතින් මං අනාගාමීනේ, මම බ්‍රහ්ම ලෝකේදී පිරිනුවම් පානවා කියලා හිතුණා. බ්‍රහ්ම ලෝකෙට ගිහින් මම පිරිනුවම් පාන්නෙමි කියලා සිතක් ඇති වුණා. එහෙම සිතක් ඇති වුණාම යසනස්ට එහෙම හිතුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුව ළඟට ගිහින් ඇහුවා, භික්ෂුව වාට හිතෙනවා නේද මම සක්කාය දිට්ඨියෙන් අසල විචිකිච්ඡාව නැහැ, සීලබ්බත පරාමාස නැහැ, කාමරාග පටික නැහැ, ඒ නිසා මං අනාගාමි, මම අනිවාර්යෙන් කාම භූමියට එන්නේ නැහැ, කාමරාග නැහැනේ. අපි තුල නඩත්තු වෙන මනෝභාවය තමයි ලෝකේ මවන්නේ, එච්චරයි. අපේ සිතුවිලි විසින් තමයි ලෝකේ උපදවන්නේ, ලෝකේ උත්පාදනය කරන්නේ ලෝකේ කවුරු. ඉතින් ඒ නිසා ඇත්තරම මේ අර විශේෂ තැනක අපි ඉන්නේ, මේ ලෝකේ විශේෂ තැනක තමයි අපි ඉන්නේ. එතකොට දැන් කාම මේ මොකක්වත් නැහැ. මං එනස අනාගාමි බ්‍රහ්ම තලවල තමයි මං උපදින. බ්‍රහ්ම තල කියන්නේ වෙනත් ග්‍රහලෝක වගේව නෙමෙයි. දැන් වෙනත් ග්‍රහලෝක වලින් ජීවීන් කවදාවත් මේ පෘථුවියට අදයට නම් එන්නේ නැහැ. පිටසක්වල ජීවීන් ගැන අපිට කිසිම කතාවක් කරන්න බෑනේ. ඇයි? අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා චූලනිකා ලෝක ධාතුවක විතරක් මනුස්ස ලෝක 1000ක් තියෙන බව. ඉගෙන මනුස්සරු ඉන්න තවත් දෙවුණු ජීවීන් ඉන්න ලෝක තියෙනවා. නමුත් ඒ දෙවුණු ජීවීන් ඉන්න ලෝක තිබුණට එයාලත් එක්ක අපිට කිසිම සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වටපිටාවක් නැහැ. මොකද සමහර ජීවීන් ඉන්න ලෝක තියෙන්න පුළුවන් ගොඩාක්. ඒවා ඉතින් ආලෝක වර්ෂ මිලියන ගණන් ඈතින් තියෙන ඒවා. ඒවා ආලෝකයේ වේගෙන් ආවත් අවුරුදු මිලියන ගණනක් යනවා නම් එහෙම එකට යන්න බෑ. ඒක ආලෝකයේ වේගයෙන් යන්න පුළුවන් අයෝමය ශක්තියක් සම්බන්ධ හිතාගන්නත් බෑ. සමහරට අපි ඉන්න බව සමහර අය දන්නවා වෙන්න පුළුවන්. අපි නම් දන්නේ නැහැ තවත් අය ඉන්නවා කියලා. අපිට තියෙන පොඩි ධාරිතාවයක් නෙවෙයි, අඟහරු වගේ පොඩි තැංගැන ටිකක් විතරයි. මේ විශ්වය දිහා බැත්තාම ඒක 0.01 0.02 0.20ක් පරසට ගිහින් එකක් විතර දාගත්තොත් වගේ පුංචි කොටසක් ගැන විතරයි අපි දන්නේ. එච්චර මේ ලෝකය ගැන අපි නොදන්න රහස් කතා ගොඩාක් තියෙනවා. ඒ ලෝකේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැ. නමුත් මේ සමාන්තරමය පවතින තවත් ජීවි කොටස් ඉන්නවා. ඒක අර චිත්‍රපටි වල තියෙන සමාන්තර ලෝක වගේ නෙමෙයි. දැන් මේ අපි ඉන්න පරිසරය තුළම പ്രേත කොටස් ඉන්නවා. ඒ වගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නොවන ඇතැම් ජීවීන්ගේ සංසරණයන් සම්බන්ධ වෙනම භාවයක් තියෙනවා. ඒක සංකීර්ණ කතාවක්. ඒක මෙතන කතා කරන්න ඕනේ. ඒ කොහොම වුණත් පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕන එක දෙයක්. අපි තාම විශේෂ පිරිසක් ඇයි බුද්ධෝත්පාදයක ගෞතම බුදුරජාණන්සේගේ ධර්මය අහන වෙලාවක සසර දුක ඉවර කරගන්න හේතුඵල ධමයක් මතුවෙච්ච වෙලාවක අපි ඉපදිලා ඉන්නේ. මේක වැඩි වැඩියෙන් කතා කරන්න ඕන වෙලාවක්. අර ස්වාමීන් වහන්සේ හිතුණා මම දැන් ආයේ උපදිනව නම් බ්‍රහ්මතලවලනේ උපදින්නේ, මම මේ වෙනත් ග්‍රහලෝකය කියන එක කියන්නේ නෙමෙයි කියන එකයි මම කියන්න උත්සාහ කළේ. එතකොට ඒක වෙනම තලයක්. ඒක වෙනම බ්‍රහ්මතල ගැන අපි දේශනා කරපු දේශනා ඇතිව ඇහුවාම හරි. එතකොට මේ අරසනහසට හිතුණා කමන්නේ ඉතින් මං අනාගාමීනේ, බ්‍රහ්ම ලෝකයේදී මම අනිවාර්යෙන් පිරිනුවම් පානවනේ, කාම ලෝකෙට එන්නේ නැහැනේ කියලා හිතුණා. එතකොට බුදුරජාණන්සේ ඒක දැනගෙන ඇහුවා, භික්ෂුව ආයෙත් මෙහෙම හිතනවා නේද කියලා. ඊට පස්සේ කිව්වා එහෙමයි ස්වාමීනි කියලා. බුදුරජාණන්සේ වදාළා එහෙම හිතන්න එපා. අසූචි ටිකක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳ ගඳම නේද කියලා. ඒ වගේ බුදුරජාණන්සේ කවදාවත් භවයේ වර්ණනා කළේ නැහැ. ඒ නිසා සුගතියේ යෑම ගැන අපි වෙනම චිත්‍රයක් හදාගන්න ඕනේ නැහැ. අපි බලන්න ඕන මේ ජීවිතේම මේ දුක ඉවර කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ ජීවිතයේදී දුක ඉවර කරන්නේ ජීවිතාවබෝධයෙන්, අන්න ඒකයි. ඒ කියන්නේ අපිට තියෙන ලෝකයේ දෙයක් අවබෝධ කරන්න නෙමෙයි, අපිට තියෙන අපේ ජීවිතය අවබෝධ කරන්න විතරයි. දැන් ලෝකයේ දෙයක් අවබෝධ කරන්න නම් ඒක සංකීර්ණයිනේ. අයි ලෝකේ ගවේෂණය කරන්න වෙනවා. දැන් ලෝකයේ දෙයක් අවබෝධ කරන්න ලෝකේ ගවේෂණය කරන්න වෙනවා. දැන් ජීවිත අවබෝධය පිණිස ඔයාලට තියෙන ඔයාලගේම ජීවිතේ ගවේෂණය කරන්න. එතකොට තමයි තමන්ට තමන්ව හම්බ වෙන්නේ. යම් දවසක තමන්ට තමාව හමුවීම කියන්නේ එදාට තමයි තමන්ගේ ගමන සදාතනික නිමා වෙන්නේ. මට මාව හමු වෙන තාක්කල් තමයි සසර පැන වෙන්නේ. මට සැබෑවටම මාව මුණ ගැහුණු දිනට මගේ පරිච්ඡේදය, මගේ සාකච්ඡාව, මගේ කතාබහ එදාට නිමා වෙනවා. මොකද මගේ නිර්මාපකයා මා තුළමයි සිටින්නේ. ලෝකෙ කිසිවෙක්වත් නිර්මාණය කළා කියලා බුද්ධ ශාසනය කියන්නේ. එමුද සමහර දිහා බැලුවම පස්සේ හරිම ස්වභාවික මේ රිද්මය පුදුම දෙයක්. මේක කවුරු හරි මැව්වා වගේ හිතෙන්න පුළුවන්. ඇයි මේ මානව වර්ගයාගේ පහසුව පිණිස අවශ්‍ය සියලු අවකාශයන් ගොඩනැගිලා මේ මහ පොළොවේ. දැන් මේ මොහොතේ පවා තරු පවා පුපුරා යන අවස්ථා තියෙනවා. අධික ශබ්දයක් මේ තියෙනවා. නමුත් ඒ ශබ්දය අපිට ගෝචර නැහෙනි. ඇයි ශබ්දේ ගමන් කිරීමට වාතය ඕනනේ? මේ මහා සමස්ත ලෝකය, ලෝක ධාතු, විශ්වය දිහා ගත්තම පෘථුවිය කියන එක නෙමෙයි. වාතාශ්‍රය නැති නිසා ශබ්දේ ගමන් කිරීමේ අර්බුදයක් තියෙනවා. නැත්තම් මේ වෙලාවෙත් අධික ශබ්දය නමුත් අපිට ඇහෙන්නේ. අපිට හිතනවා මෙන්න කවුරු හරි මවලම වෙන්න ඇති මෙච්චර තිතට, නැත්තම් මේ ක්‍රියාවලිය වෙන්න විදියක් නැහැ කියලා. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් පින්වත් මතක තියාගන්න, තමන්ගේ නිර්මාණය තමා තුළ ගොඩනැගෙන තත්ත්වය. කියන්නේ මගේ සිතුම් පැතුම් තමයි මාව නිර්මාණය කරන්නේ. ඒකනේ සිතුම් පැතුම් වලට අදාළවනේ තමන්ගේ අත්දැකීම තීරණය වෙන්නේ. දැන් මෙහෙම හිතන්න, දැන් ඔය පින්නතුන්ලා යම් කෙනෙක් රැවැට්ටුවොත් එයාටමයි ආයේ සසර රැවටෙන්න වෙන්නේ. කවුරු හරි කෙනෙක් රැවැට්ටුවොත් එයාමයි රැවටෙන්නේ. ඒක දෙවි කෙනෙක් ඉඳලා මේ එක හාඳුරුළු දෙන්නෙක් පිණ්ඩපාතේ වඩනකොට ඒ දේවතාව මේ අර හාඳුරුන්ගේ සමගිය බඳින්න කාන්තා වේශයක් මවාගෙන ඒ කැලේ එහෙට මෙහෙට ගියාලු. ඒක හාඳුරු කෙනෙක් වැසිගිලි කරන්න කැලේ ඇතුළට ගියාම මේක මේ හාඳුරෝන් අර ඇතුළේ හිටපුවාම එළියට පාර හිටපු හාඳුරු බැලුවර මේ හරු ප්‍රමාද මොකද කියලා. එතකොට අර ස්ත්‍රිය දැක්කලු. එතකොට අර හාඳුරු කියනවා මේ කාන්තාව එක මොකක් හරි මේ හාඳුරුගේ වැරදි සම්බන්ධයක් තියෙන්න ඇති, එකයි වෙලා ගියේ කියලා මේ ඝන කැලෑව මැද්දේ. ඉතින් ඕක ආරංචි වෙලා ඒ අර අර තව පොඩි විහිළුවක් කරේ කියනවා. ඊට පස්සේ කිව්වලු ඇවිල්ලා මම පොඩි විහිළුවක් කළේ ඔබ වහන්සේලාට, මේ හාරු එහෙම වැරදි කෙනෙක් නෙමෙයි, ඔබ වහන්සේලාගේ මේ සාමග්‍රිය බිඳින්න පුළුවන්ද බලන්නයි මම මෙහෙම කළේ කියලා. ඒත් අර හාඳුරුගේ හිත හැදුන්නේලු. ඔවම කිව්වට ඉතින් අපි දන්නේ නැහැනේ මෙයා මෙහෙම කිව්වට කියලා හිතුවලු. ඉතින් අර දේවතාවගේ ජීවිතේ අන්තිමට මේ බුද්ධ ශාසනේ කුණ්ඩදාන කියලා භික්ෂුවක් විදියට ඉපදිලා ඒත් අර මිනිසුන්ට පේනවලු මේ භික්ෂුවගේ පිටිපස්සෙන් කාන්තා ඡායාවක් එනවා වගේ. ඒ කියන්නේ නිකන් දානතලාවට ආවත් එහෙම මෙහෙන් කාන්තාවක් පැනනවා වගේ. නිකන් කුටියෙන් එළියට ආවත් නිකන් කාන්තාවක් යනවා වගේ. දැන් වෙන කොයි හරි කාන්තාවක් ගියත් නිකන් මේ හාඳුරුගේ නික පැත්තට ආරෝපණය කරලා කතා කරන්න පුරුදුනාලු. ඒ කියන්නේ අර ඒ වගේ අපිට සමහර ඒවා හිතෙන්නේ හම්බයක් වගේ. ඒ තමන්ගේ සිතුම් පැතුම් විසින් තමයි මේ තමන්ගේ තත්ත්වයන් තමන්ගේ චර්යාවන් ගොඩනැගෙන්න බලපාන. ඒ නිසා දැන් උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් හොරකම් කළොත් එයාටත් ඒ විදිහම අනුරූපී විපාකයකට අත්දකින්න වෙනවා. අනුරූපී විපාක කියන්නේ අපි කියන්නේ ඔය යාම කරගත්තේ ඔය කියලා කියන්නේ. ඒවා මේ ditta ධම්ම වේද නියවම නෙමෙයි. මෙහෙදිම නෙමෙයි. මේ සසර කියන්නේ අන්න ඒ වගේ පොඩි සමාන ධාතුන්ගේ ගැළපීමක් පවතින තැන. ඒ සමසමාන ධාතුන්ගේ ගැළපීමක් තියෙනවා. දැන් කෙනෙක් අසීමිතව කාමයේ වරදව හැසිරුණොත් එයා අසීමිතව කාමයේ වරදව හැසිරෙන කෙනෙක්ගේ යම් කිසි ආකාරයක ලිංග විපර්යාසයක් වෙන්න පුළුවන් ඉපදුණත්. හොඳට අංග සමහරට ස්ත්‍රියක් වගේ කටයුතු කරන්නේ. නමුත් සිතුම් පෙතුම් පුරුෂයෙක් වගේ. ඒවා මේ අසාමාන්‍ය තත්ත්වයන් ගරහන්න ඕන තත්ත්වයන් නෙමෙයි. යාම් විසින්ම කරගත්ත දේ තමයි යව ලුහු බඳින්නේ. සමහර අය ඉන්නවා පුරුෂයෝ විදියට හොඳට මේ එයාගේ ගත හොඳට පිහිටා තිබෙනවා. හරි පුෂ්ටිමත් ඇඟක් තියෙනවා. නමුත් හිතන්නේ ස්ත්‍රියක් වගේ. ස්ත්‍රී චින්තනයක් තියෙන. කාන්තා සිතක් තියෙන. ඒක මේ සසරම අපි කර කියාගත්ත දේවල් තමයි මේ සතර මහා ධාතුවේ විකෘතියට බලපාන්නේ. ඒ නිසා මේකලා ඒ බුද්ධ සසුනේ කෙනෙක් කාටවත් ගරහන්නේ නැත්තේ. ඒක අසාමාන්‍ය දැන් බලන්න ලෝකෙම සලකන අසාමාන්‍ය දෙයක් විදියට. දැන් නම් ඒවා සාමාන්‍ය විදියට සැලකුවාට ලෝකෙ කාලයකට කලින් සැලකුවේ ඒවා මනෝ විහදින් විදියට. බුද්ධ සාසනේ කවදාවත් ඒක අසාමාන්‍ය දෙයක් විදියට සැලකුවේ නැහැ. ඇයි සැලකුවේ නැත්තේ? ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍යින් උපදින තත්ත්වයක් තියෙනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. මුළු සංසාරෙම නිර්මාණය වෙන්නේ ওই පදනම ඇතුළෙනේ. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නතාවයේ සහ පටිච්ච සමුප්පන්න සම්බන්ධේ. ඕක අසාමාන්‍ය. ඒ කියන්නේ ඔය ඒ කියන්නේ හැම වෙලාවකම ඔය ඕක තමයි සසර නිර්මාණය වීමේ සමස්ත පදනම. දැන් පින්වත්නි මේ භවයෙන් නිදහස් වෙන්න අඩුම මේ ජීවිතේ සෝවාන්වත් වෙන්න හරීම අපහසුයි කියලා ලංකාවේ කතාවක් තිබ්බා. අපි කිව්වා ඒක අමාරු නෑ කියලා. සෝවාන් වෙන්නේ කමාරු නෑ කියලා අපි හඬගාලා කිව්වා. මේ ජීවිතේ සෝවාන් වෙන්න පුළුවන් කියලා. දැන් මේ දේශනාවේ උනත් මාතෘකාවේ තියෙන්නේ ධාතු මනසිකාරේ වඩා සෝවාන් මඟ පියවරෙන් පියවරට ටිකක් එකතු කරන්න කියලා. එතකොට මේ ධාතු මනසිකාරේ කියලා කියන්නේ මේ ගත සම්බන්ධව ඇති තා ප්‍රබල භාවනා ක්‍රමයක්. දැන් අපිට මේ ගත සම්බන්ධ තියෙනවා. මේ අපේ ඇඟ ගැන තියෙනවා පුද්ගල බවක්, ආත්ම දෘෂ්ටියක්, මමත්වයක්. එහෙම ආත්ම දෘෂ්ටියක් පුද්ගල බවකින් මේ ගත සම්බන්ධ අපි එළඹින්නේ සිතින්. සිතින් තමයි මේ එළඹින්නේ. එතකොට මේ ගත සම්බන්ධ පවතින ආත්ම දෘෂ්ටිය බිඳෙන්නේ විසුරුවා බැලීමේ. ඒක විසු හොඳම දේ තමයි වටිනාකම පේන තැන. බුද්ධ ශාසනයේ නිතරම කියන දෙයක් තියෙනවා, වටිනාකම පේන තැන්වල විසුරුවා බලන්න කියලා. වටිනාකම පේන තැනක් තියෙන්නේ, ඒක හොඳට විස්තර කරලා බලන්නකෝ. ඒක වටිනාකම පේන්නේ නැහැ. එහෙනම් වටිනාකම කියන්නේ සකස් වෙච්ච තැනකට අදාළ දෙයක්. වටිනාකම කියන්නේ සකස් වෙච්ච තැනකට අදාළ දෙයක්. දැන් වාහනයක් ගත්තාම වාහනේ රෝදවලට වාහනයක් කියන්නේ නෑනේ. වාහනේ සුක්කානමට වාහනයක් කියලා කියන්නේ නෑනේ. වාහනයක චැසිය ගත්තට පස්සේ ඒකට වාහනයක් කියන්නේ නෑනේ. ජියර් බොක්ස් එකට වාහනයක් කියන්නේ නෑනේ. එන්ජින් එකට වාහනයක් කියන්නේ නෑනේ. දොරවල් වලට වාහනයක් කියන්නේ නෑනේ. සීට් වලට වාහන කියන්නේ ඒ පොඩි ළමයි නම් එහෙම කියනවා. නමුත් අපි ඒතර හැබැයි මොන්දට ජීර බොක්ස් එක තියලා චැසියට මේ සම්පූර්ණ අම්පාන්න ටික ඔක්කොම තියලා ගැට ගහලා ඊට පස්සේ එන්ජින් එකක් තියලා රෝද හයි කරලා ඔක්කොම යොරවලා ස්ටාර්ට් කරන්න පුළුවන් මට්ටමට ආවමනේ අපි වාහනයක් කියලා කියන්නේ. හැබැයි වාහනේ කියන්නේ ගොඩාක් කාම්පන්නවල එකතුවක් නේ. එතකොට සත්‍ය වශයෙන් විස්තරුවා බලද්දි වාහනේ කියන එකක් පේන්නේ නැහැ. ඔන්න ඔය වගේ ඔයාලට වටිනාකමකින් පුද්ගල භවකින් ආත්මීය ස්වභාවයකින් ආත්ම දෘෂ්ටියකින් පේන තැන විස්තරුවා බැලීමේදී අර මමත්වයට අදාළ පුද්ගල භවට අදාළ ආත්ම දෘෂ්ටියට අදාළ දෙය පේන්නේ නැතු යනවා. ඒක භාවනාමය ක්‍රියාමාර්ගයක්. ඒ විසුරුවා බැලීම කියන එක හැම බෞද්ධයෙක්ම කරන්න ඕන දෙයක්. කියන්නේ හැම බෞද්ධයෙක්ම කළ යුතු දෙයක් තමයි විසුරුවා බැලීම. පුළුවන් තරම් වටිනාකම පේන ඕනම තැනකට මේක පාවිච්චි කරන්න. වටිනාකම පේන්නේ විසුරුවා බැලේ. මේ ධාතු මනසිකාරය කියන්නේ මේ ගතේ සිතේ නෙමේ මේ ගතේ, මේ ඇඟ. එහෙනම් අපිට තේරෙනවා බොහොම ගැඹුරට භාවනා නොකරපු කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් එකක් මේක. සිත ගැන ලොකු අත්දැකීමක්, අවදිකමක්, සිතුවිලි ගැලීමේ රටාවක්, සිත වැඩ කරන විදිහක් ගැන දන්නේ නැති මිනිහෙකුට පවා මේක කරන්න පුළුවන්. මේ ගත මේ සකස් වෙලා තිබෙන රාගේ උපදිනවා නම් අපිට නහරවැල් වලට රාගේ උපදින්නේ නැහැ. ලේවලට රාගයක් උපදින්නේ නැහැ. එතකොට මස් වලට රාගයක් උපදින්නේ නැහැ. කෙනෙක්ගේ රාගසිත උපදින්නේ සිවියටනේ. හැබැයි මේ සිවියෙන් උපමට්ටම් වීම දක්වාම මේ ගති සකස් වෙච්ච විදියක් තියෙනවනේ. අනේ ඒ අර මූලික සකස්ම දෙස බලනවා. එතකොට අර රාගය හටගන්නේ නැහැ. දැන් ස්ත්‍රියකට පුරුෂයෙක් ගැන හෝ පුරුෂයෙකුට ස්ත්‍රියක් ගැන හෝ රාගසිතක් උපදිනවා නම් මේ හැම උපේට විතරයි උපදින්නේ. මේ හැමේ උපයයට තමයි උපදින්නේ. ඒ ලස්සන අරම ඔක්කොම කියන්නේ හැමේ උපය මතනේ තීරණය කරන්න එපි. එතකොට මේ හැමිත් උපේ නෙමේ ඇත්තටම සිවියට උපදින්නේ. සිවියට. දැන් ඔය පින්නතුල්ලා මේ 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 ඕගොල්ලෝන සමාල්ලාට අර සුදු පාටට හැම මතුවේ. එතකොට ඒ තමයි සිවිය. එතකොට දැන් මේ එතනින් උඩට තමයි රාගය උපදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මෙහෙම මේ හැමේ උපයයට යම් කෙනෙක්ගේ සිතේ රාගයක් ඉපදුනාට හැමේ උපය කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි මේ සත්‍යයක් පුද්ගලෙක් කියපු තැන පවතින මූලික ධාතු විශ්ලේෂණය කරන්න භාවනාවෙන් පුරුදු වෙනවා. එතකොට එන්නෙම නෑ පින්වත් රාගසිත. ද්වේෂසිත එන්නෙත් නෑ. එයාට දැනෙනවා එක දෙයක් මේ සංකත ස්වභාවය සකස් වීම ඇතුලේ නේද රාගේ උපදින්නේ. සකස් වෙලා නැත්තම් රාගේ උපදින්නේ නැහැ නේද. මෙහෙම බලද්දි දැන් උදාහරණයක් විදිහට ඕක කරා ඕක පොළො එක එක විදිහට කරන්න පුළුවන්. එහෙම බලද්දි තේරෙනවා අනේ මේ ලෝකයේ සම්පූර්ණ හිස් එකක් නේද කියලා දැනෙන්න ගන්නවා. ඒක භාවනාවෙන් ඒක දැනුණාට පස්සේ ඇත්තටම හරි බොහොම ගැඹුරු ආධ්‍යාත්මික තත්වයක් ඒක. මෛත්‍රියෙන් පවා ඒකට එකතු වෙන්නේ කොහොමද කියලා අපි උගන්වලා තියෙනවා. මෛත්‍රී වඩලා ගිහින් ඒක විශ්ලේෂණය කරලා බැලුවොත් ඇත්තටම ගැඹුරින් බැලුවොත් මෛත්‍රී වඩන්න ලෝකයක් අහුවෙන්නේ නැති මට්ටමට යාට සරුව ශුන්්‍යතාවයකට හිත එකතු වෙනවා. ඒක උදාහරණයක් දුන්නොත් අපි මෛත්‍රී වඩනවා. උතුරු දිසා භාග සියලු සත්වයෝ එහෙමනි මෛත්‍රී වඩන්නේ නේද? දුක් නැත්තෝ විත්වා, බිය නැත්තෝ විත්වා, රෝග නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සැප ඇත්තෝ විත්වා, ශාන්ත සුවයට ඔහොම වඩනවනේ මෛත්‍රී. දැන් උතුරු දිසාව කියලා එහෙම දිසාවක් තියෙනවද කොහේ හරි? නැහනේ. දැන් භාවනා කරද්දී උතුර කියලා සලකන්නේ මගේ ඉස්සරහා පැත්ත. හැම වෙලාවකම භාවනාවේදී උතුර කියලා සලකන්නේ කොහෙද? ඉස්සරහා පැත්ත, මේ පැත්ත. එතකොට මට උතුර ඔයාලා ඉන්න පැත්ත, ඔයාලට උතුර මං ඉන්න පැත්ත. එතකොට ඒක සාපේක්ෂතාවාදී ස්වභාවය. එයාට සාපේක්ෂව තමන්ට සාපේක්ෂව ඒ උතුරු දිසාවක් කියලා එකක් තියෙනවා. දකුණු දිස ඒ මොහොතේ භාවනාවට අදාළ උතුරු දිසාව කියලා එකක් නැහැ ඇත්තටම. ඒක බොරුවක්. ඒක යා පණවගත් එකක් නේ වෙලාවට. පඤ්ඤත්තියක්නේ, පඤ්ඤත්තියයි පරමාර්ථය කියලා දෙකක් ලෝකේ තියෙනෝනේ. හරි. ඔන්නෝම් බලනකොට තේන උතුරු දිසාවට වැඩන්නේ නැහැ මෛත්‍රී වැඩන. උතුරු දිසාව කියලා දිසාවක් නැත්තම් මොකටද මේ පැත්තට වැඩන්නේ? හැබැයි උතුරු දිසාව නොවන සත්තු කියලා જાතියක් ඉන්නව නේද? ඉන්නවා. එනම් සියලු සත්ත්වෝ දුක් නැත. ඔන්න යා භාවනාව තවදුරටත් ගැඹුරු ඥාන සම්ප්‍රයුක්ත පැත්තකට අරන් යන විදිය බලන්න. සියලු සත්ත්වෝ දුක් නැත්තෝ විත්වා, බිය නැත්තෝ විත්වා, රෝග නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ඔන්න වඩනවා එයා දැන්. එහෙම බලනකොට එයා බලනවා බුදුරජාණන් වහන්සේ වදාළනි සත්වයේ පුද්ගලයෙක් කියලා ගන්න මොකක්වත් නැහැ කියලා. සත්‍යෙක් පුද්ගලෙක් කියපු තැන බුදුරජාණන් වහන්සේ වදාළා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. විඥානය නැත්තම් සත්‍යෙක් වෙන්නේ නැහැනේ. දැන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ගස් වලට නැද්ද? අවකාශ ධාතුවක් නැද්ද? තියෙනවා. එහෙනම් ගස් සත්‍යෙක් විදිහට සලකන්නේ නැත්තේ ඇයි? විඥානය, විඥාන ධාතුව නැහැනේ. එහෙනම් මේ සත්‍යෙක් කියලා බලාපු තැන පවතින්නේ ධාතු ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයක් මේ පවතින්නේ. එතකොට දැන් මේකේ තියෙන පඨවි ධාතු, මේ ඇඟේ තියෙන පඨවි ධාතු හැදිලා තියෙන්නේ කොහොමද? හැදිලා තියෙන්නේ මේ දක්වා හැදිලා හැදෙන්න බලපාපු ප්‍රමාණවත් සාක්ෂිය තමයි බාහිර පඨවි ධාතු, බාහිර සතර මහා ධාතු. ඒකනේ කෑම බීම කාලනේ මෙච්චර හැදිලා තියෙන්නේ. කණේක නතර කර කෑම නැති රටවල් දිහා ගිහින් බලන්න. එතකොට බාහිර සතර මහා ධාතුව මත අභ්‍යන්තර සතර මහා ධාතුව නඩත්තු වෙන එක වෙලා තියෙන්නේ. ඒකනේ කන්න නැතුව ඉන්න බැරි අපිට. කෑම කණේක නවත්තලා ඉන්න පුළුවන්ද කාටවත්? ඉන්න බෑ. එතකොට ඒකෙන් තේරෙනවා මේ දක්වාම, එතකොට පුංචි කාලේ ගර්භාෂයේ කලලයක විඥාන ධාතුව බැස ගැනීම ඉඳලත් ඕක වුණේ. එදා නඩත්තුනේ අම්මා කන බොන කෑම. දැන් මම වෙනම බත් මාළු පිණි කඩල මුං ඇට විදියට කෑම ගත්තට එදා මං අම්මගේ කුසේදී මව කන බොන ආහාර පාන බලපෑවා ඒ කලලේ වර්ධනය වෙන්න. එනං හැමදාමත් මේ සතර මහා ධාතුවේ ප්‍රවර්ධනය බාහිර සතර මහා ධාතුවට ප්‍රත්‍යක්ෂයි, සාපේක්ෂයි. එතකොට එහෙනම් මේක ඇතුලේ තියෙන්නේ බාහිර සතර මහා ධාතුමයි. ආයි වෙන මොකක්වත් නෙමෙයි. ඒක නෙමෙයි. ඒ බාහිර සතර මහා ධාතුට සාපේක්ෂවනේ පවතී. සාපේක්ෂයිනේ. හොඳට බලන්නකෝ. දැන් බාහිර සතර මහා ධාතුට සාපේක්ෂවමයි, සාපේක්ෂතාවෙ බිඳීමෙන් මිය යනවා. ඒකනේ අධික රුධිර වාහනයක් වුණාම කෙනෙක් මැරෙන්නේ. පෘථුවිය තුනින් දෙකක් වතුරනේ තියෙන්නේ. මේ ඇඟිත් බලන්නකෝ. සාපේක්ෂවමයි පවතින එක ලෝක ධර්මය. අධික රුධිර වහනයක් වුණොත් කෙනෙක් මැරෙන්න ඒ ගතේ සාපේක්ෂතාවයේ බිඳියම බලපාන්න පුළුවන්. විඥානය නිරුද්ධ වෙනවා ඉක්මනට. එතකොට මේ එතකොට අපිට එක දෙයක් පේනවා. බාහිර සතර මහා ධාතුව මත අභ්‍යන්තර සතර මහා ධාතුව පවතිනවා, පැවැත්මට බලපානවා. ඒකයි කඩල විදියට, මුං ඇට විදියට, කව්පි විදියට ගන්න. බාහිර සතර මහා ධාතුවම තමයි බත් විදියට ගන්න. අපි මේ රසය හොයාගෙන වෙන වෙන ඔළුවේ හදාගත්ත රස තෘෂ්ණාවකින් ලෝකෙ ගවේෂණය කළාට ඒක ගෝචර වෙන්නේ මේ දිව සම්බන්ධ අත්දැකීමදී විතරයිනේ. උගුරෙන් පහළට ගියාට පස්සේ මොකක්වත් නැහැ. අපි මාන්නෙන් හදාගත්ත කිසිම අදහසක් අදාළ නැහැ. අපි මේ තරුපන්ති හෝටල් වලින් කෑවත් බඩ දන්නේ නැහැ. තද අද ඉන්නේ කෑමේ තරුපහේ හෝටලයකින් අද ඉන්නේ කියන එක කුසට අදාළ එකක් නෙමෙයිනේ. ඒක අපේ හිතට අදාළ එකක් නේ. රස වැටෙන්නේ දිවට විතරනේ වැටෙන්නේ. රස වැටෙන්නේ නැන්නේ වෙන කොහෙටවත්. එතකොට බාහිර සතර මහා ධාතුව මත අභ්‍යන්තර සතර මහා ධාතුව පවතින එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ සතර මහා ධාතු ගත්තොත්. එහෙනම් බාහිර සතර මහා ධාතුවයි අභ්‍යන්තර සතර මහා ධාතුව අතර මොකක් හරි වෙනසක් තියෙනවද? මොකක් හරි වෙන ධාතු සතර මහා ධාතු අතර වෙනසක් නේ. සත්වයේ කියන තැන වෙනසක් තියෙනවා. මොකද අර බාහිර සතර මහා ධාතු විඥානේ නැහැ. ඒක විඥාන ධාතු වෙනම භාවනාවට ගන්න. මේ ඔක්කොම භාවනා ක්‍රම සම්පූර්ණයෙන් තණ්හාව කඩලා බිඳලා වැටිලා කුඩු වෙලා යන මට්ටමට භාවනාව ප්‍රතිඵල සම්පන්නයි. බුදුරජාණන්සේගේ භාවනා ක්‍රම එච්චර දියුණුයි පින්වත්. වටිනාකම ඉන්නෙම නෑ ආය. බලෙන් පීඩාවෙන් අනේති වටනාකම එනවා. හංගගෙන ඉන්නවනේ. එන්නේ නැහැ ඇත්තටම. එන්නේ නැහැ. වටිනාකම එන එකනේ ප්‍රශ්නේ. දැන් වටිනාකම එන්නේ නැත්තම් කඳුළු නැහනේ. සෝසුසුන් තියනවද වටිනාකමක් නැති ජීවිතයකට? හරි, අපිට කිසි ගාණක් නැහනේ. අපිට වටිනාකම දුන්නේවනේ පරිස්සම් කරන්න හිතෙන්නේ. බලන්න පින්වත්නි, කොත්තන හරි වටිනාකම නොදුන්න දෙයක් ආරක්ෂා කරන්න, පරිස්සම් කරන්න, නඩත්තු කරන්න හිතලා තියෙනවද කියලා? හිතන්නේ කවදා? එතකොට යා දැනවා ගන්න ඕන පළවෙනි එක බාහිර සතර මහා ධාතුව අභ්‍යන්තර සතර මහා ධාතුව මත නාදතුනේ. එහෙනම් මේ සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා කිව්වට සියලු සත්වයෝ අතර තියෙන ධාතු ස්වභාව හයක්. එයා බලන මේ ධාතු ස්වභාවයට ස්වභාවය මොකද්ද? බාහිර සතර මහා ධාතුව අභ්‍යන්තර සතර මහා ධාතුව මත නඩත්තු වෙනවා. විඥානේ වෙනම භාවනාවට ගන්නවා. විඥානේ කෙරේ පවතින, ඒ කියන්නේ බැඳුණු විඥානයක් නොපැවැත්ම වෙනස ඒක වෙනම විදර්ශනා කරනවා. ඒක පස්සේ කරන එක. හැබැයි මේ සතර මහා ධාතු නම් බාහිරකට සමානම. ඒකනේ බාහිර සතර මහා ධාතු වලට එකතු වෙන්නේ. දැන් මූත්‍රා වතුරට එකතු වෙනවනේ. වතුරෙන් වෙන්ව පව දැන් ලේ ටිකක් හොදලා දානකො වතුරට. ලේ වෙන්ව පවතින්නේ නැහැ. දහඩිය වතුරට එකතු වෙනකොට වතුර දහඩිය වතුරට එකතු වුණාට පස්සේ වෙන්ව පවතින්නේ නැහැ. ආපෝ ඇඟේ තියෙන දහඩිය කියන්නේ ඇඟේ මේ ගතේ පවතින ආපෝ ධාතුවනේ. සෙම, සොටු, මූත්‍රා, දහඩිය, කඳුළු, උරුණු තෙල්, ලේ, සැරව මේ ඔක්කොම ගතේ පවතින අපේ අප්‍රසන්නයි වගේ දැනුණාට මේ ඇඟේ පවතින ආපෝ ධාතුවනේ. බාහිර වැగిරෙන ස්වභාවයට සමානයි අය. පොඩ්ඩක්වත් වෙනස් නැහැ. වෙනස් නම් වෙනම පවතින්න ඕන. වතුරත් එක්ක එකතු වෙන්න බෑ. තර්කයක් විදිහට ගත්තා. සමානයි. එතකොට දැන් බලනවා අපි මේ බාහිර මේකේ තියෙන්නේ පටවි ධාතුණ. එළියේ තියෙන්නේ පටවි ධාතුණ. මේ පටවි ධාතුවට එළියේ මේ මහ පොළොවට මෛත්‍රී වඩන්න පුළුවන්ද? බෑ. ඇතුන් මෙතන මේ ඇඟුවේ තියෙන තාපෝ ධාතුව එළිය වතුර තියෙන ආපෝ ධාතුවයි සමානයි. හැබැයි අපි කවදාවත් කියනවද ඇලක් ළඟට ගිහින් ගඟක් ළඟට ගිහින් දොලක් ළඟට ගිහින් ටැප් එක ඇරලා කියනවද මේ වතුර සුවපත් වේවා, මේ වතුර දුක් නැත්තේ වෙත්වා, බිය නැ, එහෙම කියනවද? කියන්නේ නැහැ. හැබැයි දැන් මේ ඇතුළට කියනවනේ. ඇතුළට වෙන වෙනම ගත්තාම පටවි ධාතු මේ පටවි ධාතු ස්වභාවයට මෛත්‍රී වඩන්න බෑ. ආපෝ ධාතු ස්වභාවයට මෛත්‍රී වඩන්න බෑ. මේකට වඩන්න පුළුවන්, එළියටත් වඩන්න පුළුවන් වෙන්න ඕන. තර්කයක් විදිහට ගත්තොත් මේකේ පටවි ධාතුවට මෛත්‍රී වඩන්න පුළුවන් නම් ඇයි එළියේ පටවි ධාතුවට මෛත්‍රී වඩන්න බැරි? මේ ආපෝ ධාතුවට පුළුවන් නම් එළියේ ආපෝ ධාතුවටත් වඩන්න පුළුවන්. මේ තේජෝ ධාතුවට පුළුවන් නම් මේ ශරීරයේ දවන, තවන, දිරවන, පැසවන ගතියට කියන්නේ තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුව නිසායි දිරවන්නේ. ආහාර ජීර්ණ වෙන්නේ තේජෝ ධාතුව නිසා ඇඟේ පවතින. ඉරෙලියට මෛත්‍රී වඩන්න පුළුවන් වෙන්න ඕන. කවුරු හරි ඉර පායන එනකොට අනේ මේ ඉර එළිය තුවපත් වෙන්න ඕනේ කියලා කියන්නේ ඒක මෝඩ වැඩන්නේ. හැබැයි දැන් කරලා තියෙන්නේත් මෝඩ වැඩක් තමයි බලන්නේ. හැබැයි කරලා බලද්දි සත්ත්වයක් පුද්ගලයෙක් පේන්නේ, ධාතු හයක් පේන්නේ. මේ ධාතු වලට වෙන මෛත්‍රිය වඩන්නත් බෑ. ධාතු වල සමතාවයක් පවතිනවා. සමතාවයක් පවතිනවා. මේ පටවි ධාතුවට, මේ ආපෝ ධාතුවට මෛත්‍රිය වඩන්න පුළුවන් නම් එළියෙත් ඒවම නම් තියෙන්නේ අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. ගස් කොළන් වලට මෛත්‍රිය වඩන්න වඩන්න බෑ. හැබැයි මෙතන පවතින එකම දේ තමයි විඥාන ධාතුව. ඒ විඥාන ධාතුවත් අරගෙන වෙනම බලද්දී සියලු විඥා මේ සියලු සත්‍යයන්ගේ විඥානේ නිකම්ම ගන්න නෑ. වේදනා සංඥා සංකාර සහිත විඥානේ බලනවා. වේදනා සංඥා සංකාර සහිත විඥානේ බලලා වෙනම භාවනාවක් තියෙනවා. නමුත් මේ කාය අනුපස්සනාවේදී අපි විඥාන ධාතුව මෛත්‍රියට ගන්නෑනේ. ධාතු මේ ධාතු මනසිකාරයේදී අපි සතර මහා ධාතුවට තමයි මුලින්ම බලන්නේ. අන්න එතකොට පේනවා මේ සත්ව බවක්, පුද්ගල බවක්, ආත්මීය ස්වභාවයක් මම ගලපගෙන මේ බලාපු විදිහේ අවුලක් තියෙනවා. ඔන්න ඔය විදිහට බලද්දි මෛත්‍රිය වඩන්නවත් තැනක් පේන්නේ නැතුව යනවා. ඔහොම බලද්දි මේකත්ම එක්තරා විදියක බොරුවක් නේද වගේ දැනෙන්න පටන් ගන්නවා. හැබැයි මෛත්‍රිය වඩන එක නවත්තන්නේ නැහැ එයා. අර සත්ව පුද්ගල බව විතරයි යාට පේන්නේ නැත්තේ. විඥානේ නිරුද්ධ වුණොත් එමේන් මෙහෙම බලන්න බලන්න පින්වත්නි, එයාට මේ ධාතු ස්වභාවය තමා තුළ ප්‍රකටව පේන්න පටන් ගන්නවා. සත්ව භව පේන්නේ නැහැ. පුද්ගල භවක් පේන්නේ නැහැ. මේ සත්වයේ කියලා එකතු වෙච්ච තැනක දුන්න වටිනාකම විසුරුවල බලදී අර පේන්නේ නැත්නම් ඒක ඇත්තටම වටින්නේ නැහැ. පින්වත්නි, එකතු වෙච්ච තැනක වටිනාකම පේනවා නම් විසුරුවල බලද්දී ඒකේ වටිනාකම පේන්නේ නැත්නම් ඒක වටිනාකමක් තියෙන දෙයක් වෙන්න බෑනේ. තර්කයක් විදියටම ගන්න. මොකද කෙනෙක් කියන්න පුළුවන් නෑ නිවන තර්කයෙන් ගෝචර නෑ. නිවන තර්කයෙන් ගෝචර නෑ තමයි. හැබැයි නිවන් මඟ තර්කයට ගෝචරයි. නිවන සහ නිර්වාණගාමි මාර්ගය කියලා දෙකක් තියෙනවා. නිබ්බාන කියන එක තර්කයට ගෝචර කරන්න බෑ. මොකද නිවන නිවනට පත් වුණාම සත්‍යයට කුමක් වේද කියන එක ගැන අපි කතා කරන්න යන්නේ ඇයි? පහන් දැල්ලක් නිවුණාට පස්සේ පහන් දැල්ල ගියේ කොහෙටද කියන එක තර්කයට ගෝචර නෑනේ. කියන්න පුළුවන් එකම පද නම තමයි තෙල් ඉවර වෙච්ච දැල් පහන් තිරේ ඉවර වෙච්ච නිසා පහන නිවී ගියා කියන එක විතරයි පැනවෙන්නේ. නිවුණු පහනේ දැල්ලකෝ කියන එක තර්කයට ගෝචර නෑනේ. කියන්න පුළුවන් අර විදියට හේතුඵල විදියට විතරයි. ආ ඉස්සල පැතුනේ තෙල් තිරේ තිබ්බ නිසා, තෙල් තිරේ ඉවර වෙච්ච නිසා පහන් දැල්ල නිවී ගියා එපමණයි. පිරුණුවන් පාපු රහතන් වහන්සේගේ විඥාණයට කවරක් වේද කියන එක තර්කයට ගෝචර නෑ. හැබැයි මේ සම්පූර්ණයෙන් සරුවාකාරයකින් දුක නිරුද්ධ කිරීමට යන මාර්ගය තර්කයෙන් ගෝචර වෙනවා. ඒකයි. එතකොට මේ දැන් ධාතු වශයෙන් බැලුවම වටිනාකම පේන්නේ නැත්නම්, ඒක සකස් වෙච්ච තැනක වටිනාකම පේනවා නම්, වටිනාකම කියන්නේ සත්‍ය වශයෙන් පවතිනකන් නෙමෙයි, ආරෝපිත තත්ත්වයක්. ආරෝපිත තත්ත්වය. අන්නේ ආරෝපිත තත්ත්වය පේනකොට එයාට තේරෙනවා මේ සත්ව පුද්ගල බවකින් අරගෙන මෛත්‍රී වඩන්නද ලෝකයක් නැති බව, වටිනාකම් දෙන්න ලෝකයක් නැති බව යාට දැනෙන්න පටන් ගන්නවා. එහෙම දැනෙනකොට නමුත් මේ සතර මහා ධාතුන්ගේ අන්‍යෝන්‍ය යැපීමක් පවතිනවා. ඒ යැපීම කොහොමද හැදිලා තියෙන්නේ? ආ පෙර අවිද්‍යා සහගතව ගොඩනැගිච්ච සංස්කාර විසින් රූපස්කන්ධය උපද්දවලා තියෙනවා. ඒක අරමුණු කරලා යාට මාර්ගයක් හොයා ගන්න ඕන නිසා ඒක අරමුණු කරලා යා භාවනාවට එනවා. ආය අලුතින් කොහොමද ඕන භාවනාවක් කරන? දැන් බුද්ධානුස්සතිය වඩනවා කියමුකෝ. එයා බුදුරජාණන් වහන්සේ කියවනවා මේ රාකෘතිය ඇතුලේ කොහොමද සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය කෙරෙහි බුදුරජාණන් වහන්සේ රූප තණ්හාව නඩත්තු කළේ නැහැ. ඒ නිසා රහන් වෙනසේ. අන්න බුදුරජාණන් වහන්සේ කියවන්න ගන්නවා දැන් සියල්ල අතහැරලා දාන්නේ, වැඩන්නේ මෛත්‍රිය වඩන්නත් ලෝකයක් නැහැ, මේක බොරුවක් කියලා ඔක්කොම අතහැරලා දාන්නේ. එයා ප්‍රතිපත්තියට එකතු වෙන්න පොටක් පාද ගන්න. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයක් වේද, මේක කැඩෙනවා, බිඳෙනවා, වැටෙනවා, ලෙඩ වෙනවා, දිරනවා. ඒ නිසා මේක දුකක්. මේ බඳු ගතක් කවල පෝල නාවල අන්දලා කරලා තියාගත්තට එයාට පාලනය කරන්න බෑනේ. ඒ නිසා මෙබඳු ගතක් මෙබඳු කයක් නඩත්තු කරන්න වෙච්ච එක මොන සානන් දුකද්ද කියලා දුක්ඛාර්ය සත්‍යයෙන් යා බලන්න පටන් ගන්නවා. ඒ දුක්ඛාර්ය සත්‍යයෙන් බුදුරජාණන් වහන්සේ බැලුවා දුකේ සමුදේ විදියට පෙන්වුවා. මෙබඳු සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ මම කියලා බලන එකයි දුක හටගන්න හේතුව දුකේ සමුදේ. සතර මහා ධාතු ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. මේ අභ්‍යන්තර සතර මහා ධාතු බාහිර සතර මේ දැන් කියපු එක සතර මහා ධාතු මත නඩත්තු වෙනවා. ඒ නිසා මේ අභ්‍යන්තර සතර මහා ධාතුව මම වශයෙන් මගේ වශයෙන් ගන්න නම් මොකක්වත් නැහැ කියලා බැලුවොත් දුක නිරුද්ධයි. මෙහෙම බලාපු නිසා බුදුරජාණන් සම්මා සම්බුද්ධයි නේද? අන්න බුදුගුණ ටික දැන් කියවන්නේ වෙන මාරකට. සම්මා සම්බුද්ධ වෙන විඥාචරණ සම්පන්න අතීතයේ මේ සතර මහා ධාතුන්ගේ රූපේ හැදිච්ච විදියත් බුදුරජාණන් දන්නවා. අනාගතේ නැවත රූපස්කන්ධේ මේ වගේ රූපයක් ලැබෙනවා නම් ඒක ලැබෙන්නේ කොහොමද කියලාත් දන්නවා. මේ වෙලාවේ වර්තමානයේ රූපස්කන්ධේ හටගත්ත විදියත් දන්නවා. ආහාරය පදනම් කරගෙන, අවිද්‍යාව පදනම් කරගෙන, සිත පදනම් කරගෙන, කාර්මයේ පදනම් කරගෙන මේ දැන් අද මේ වෙලාවේ රූපේ සමුදේ වෙච්ච විදියත් දන්නවා. ඒ නිසා උන්වහන්සේ විඥාචරණ සම්පන්නයි. මේ ජීවිතයේම උන්වහන්සේ රූපේ කෙරෙහි බැඳුණු විඥාණයෙන් වෙන්ව වාසය කළා. ඒ නිසා සුගතයි. බුදුරජාණන් සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ නම් වූ ලෝකය ගැන දන්නවා. ඒ රූපේ නම් වූ ලෝකේ පැනවෙන සංඛාර, තමන් තුළ සිතින් කයින් වචනින් රැස් වෙන සංස්කාරයන්, නැවත නැවත තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ආය ආය රූපේ උපද්දවන විදියක් දන්නවා. ඔය ලෝකවිදු මේ රූපේ මහණෙනි, රූපේ මෙයයි, රූපේ ආස්වාදේ මේ. ඒක මේකේ ආස්වාදිකුත් තියෙනවා. මේක හරි රහයිනේ රූපේ. බලන්න ආස්වාදයක් නැහැ කියලා කියන්නේ. රූපේ ආදීනවෙ මෙයයි. මේක අනිත්‍ය වෙලා යනවා. මේක දුකක්. මේක මගේ කියලා ගන්න බෑ මහණෙනි. මේක නොඇලිය යුතු එකක්. මේක කලකිරිය යුතු එකක්. මේක අතහැරලා දැමිය යුතු එකක්. මේක නිරුද්ධ වෙන එකක් කිය කියා බුදුරජාණන් වහන්සේ ලෝකේ සත්‍යයට ආදීනව කිව්වා. එතකොට ලෝකේ මිනිස්සු මේ රූපේ අතහැර දමා රූපේ පාවිච්චි කළා. රූපේට ගැරෙහුවේ නැහැ. රූපේ හෙලා දැක්කේ නැහැ. රූපේ අයින් කළේ නැහැ. රූපේ නැති කළේ නැහැ. නැවත නැවත රූපේ හැදෙන මට්ටමේ අபிසංස්කාරයන්ගෙන් වෙන්ව රූපේ ඇසුරු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදු පුරිස ධම්මසාරති අනුත්තර පුරිස ලෝකයාට මේක කිව්වේ. හැබැයි රූපේ කෙරේ බැඳුණු විඥාණයෙන් කටයුතු කළේ මිනිස්සු විතරන්නේ මේ දෙවියොත් කටයුතු කළා. දෙව් මිනිසුන්ටම අපගේ බුදුරජාණන්සේ ගුරු දෙවිඳුන් වුණා. සත්තා දේව මනුස්සානං මහා ප්‍රඥාවකින් දුර්ගේශ්වරී කඳුපන්ති ඇසුරු කරලා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ විසුරුවලා බෙදලා වෙන් කරලා බැලුවා. කෝ කොතනද කොයි කෑල්ලෙද පුද්ගල භවකින් ගන්න පුළුවන් කියලා බැලුවා. මහා ප්‍රඥාවෙන් මේක අවබෝධ කරගෙන මහා කරුණාවෙන් ලෝක සත්‍යය ඉස්සරහා මේ ධර්මී තිබ්බා. බුද්ධ වෙනසේක මේ ජීවිතයේදීම තුන් භූමියෙන්ම සදාතනිකව සතර මහා ධාතුෙන් මිදීමට තරම් වාග්්‍යවන්ත වුන නිසා භගවා ඔන්න ඔහොම කියවනවා යා. එතකොට යාට ප්‍රතිපත්තිය පේනවා. බුදුරජාණන් වහන්සේ 90 අඩිය තියන්නේ දාට තමයි පටන් ගන්න. ඕන් ඔය මට්ටමට බුදුරජාණන් වහන්සේ දකින්ද ඔය විදියට බුදුරජාණන් වහන්සේ කියවන්න එදාට ඔයාලගේ දුක බලාගෙන ඉදි කඩාගෙන වැටි. දැන් බලන්න මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩලා ටික කාලයක් ගිහින් ධාතු ස්වභාවය දැක්කා. මෛත්‍රිය වඩන්න ලෝකේ ආට අතුරුතන් වුණා. ඒක ඇතුලේ ඔක්කොම අතහැරලා දෙන්නේ නැහැ. එයා බැලුවේ බුදුරජාණන් වහන්සේ දෙස. ඊට පස්සේ මේ විදියට විනාඩි 40ක් විතර දිනපතාම බුදුරජාණන් වහන්සේ කියවනවා. අන්න ඒක කියවලා ඊට පස්සේ ඒ වැඩෙන සිත ඉස්සරහට විදර්ශනාවට ගන්න. අනිවාර්යෙන් සෝවාන් වෙන්න ඕන. කවුරු හරි මිනිහෙක් කියනවා නම් මේක සෝවාන් වෙන්න බෑ කියලා. එයා එරෙහි වෙන්නේ බුදුරජාණන් වහන්සේට. අපිට නෙමෙයි. ඒ නිසා මේක කරලා බලන්න. තුන් මාසයක් විතර කරලා බලන්න. හැබැයි කලබල වෙන්න එපා. ඒකත් කරනවා මේකත් කරනවා අරක ඔක්කොම කරන්න බෑ පින්නවත්. ඔක්කොම කර කර ඉඳලා වාලට වෙච්ච දෙයක් නෑනේ. හරි මොනවා හරි හරි පිළිවෙලට ධර්ම මාර්ග ඉස්සරහට යන්න දුක ඉවර කරගන්න පුළුවන්. එබඳු දුකේ නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසන උපකාර වේවා. දායකත්වය හෝකන්දර වානගුරු මාවතේ පදිංචි චිත්‍රා ගුණවර්ධන මහත්මියගේ 84 වන ජන්මදිනය වෙනුවෙන් මේ ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වෙනවා. එතුමියට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චිත්‍රා ගුණවර්ධන මහත්මිය ඇතුළු පින්තුන්ට මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ වඩා ගන්නට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙපාර්සවෙම පරලෝ සැපත් දෙමව්පියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලුම ඥාතීන්ට චිත්‍රා ගුණවර්ධන මහත්මිය ප්‍රධාන දෙපාර්ශවගතෝ මියගිය ආ වූ සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවගේම ඩීඩී ගුණවර්ධන පින්වත් මහත්මාට දියණියන් බෑනාවරුන් දෙපළ මුණුබුරු මිනිබිරියන් තිදෙනා සහ කල්යාණ මිත්‍ර සියලු දෙනාටම මේ කුසල් හේතු වේවා. චිත්‍රා ගුණවර්ධන මහත්මිය ප්‍රදාන සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස බලවත් වේවා. එවගේම මේ උතුම් කුසලානිසංස ධර්මයන් උතුම් සෝතාපන්න මාර්ගයේ පිණිසත් සෝතාපන්න මාර්ගයට එකතු වුණු දෙවියන් අතරට යාමටත් විශේෂයෙන්ම මෙහෙදි බැරි වුණොත් මඟඵල අවබෝධය කරා යන්න අපි ධර්මයේ කතා වෙන තැනකටයි එකතු වෙන්න ඕන. එබඳු ධර්මයේ කතා වෙන තැනකට බැරි වෙලා හරි මෙහෙ සෝවාන් වෙන්න බැරි වුණොත් සෝවාන් මඟ ගැන ඇහෙන දැනෙන කතා කරන විමසන තැනකටම එකතු වෙන්න පින්නතුන්ට මේ කුසල් බලවත් වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල වලටද අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං